මේ මැයි මාසේ ඔස්ට්‍රලියාව තුළ විශේෂයෙන්ම ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය පිළිබඳව වැඩිපුර කතාබහ කරන මාසය ලෙසට නම් කරලා තිබෙන නිසා අද අපි නැවතත් කතාබහ කරන්න සූදානම් වෙනවා ගෘහස්ථ හිංසනය පිළිබඳව. නමුත් මෙවර අපි විශේෂයෙන්ම කතාබහ කරන්නේ ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව තුළ මේ වගේ ගෘහස්ථ හිංසනය හා සම්බන්ධ සිදුවීම් හමුවීම පිළිබඳව. ඉතින් ඒ සම්බන්ධයෙන් මේ ප්‍රජාව සමග ඇත්තටම මේ කාරණය පිළිබඳව කටයුතු කළ නිව සවුත් වේල්සි ඩොමෙස්ටික් වයලන්ස් කේස් වර්ක කෙනෙක් ලෙස කටයුතු කරන ජයන්ත අල්විස් හේවා මහත්මිය තමයි අපිත් සමග කතාබහට එකතු වෙන්නේ. ජයන්ත, අපි මුලින්ම ඔබ අයිබෝන් කියලා පිළිගන්නවා SBS සිංහල වැඩසටහනට.
අයිබෝන්
ජයන්ත, අපිට මුලින්ම මේ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය එහෙම නැත්නම් ගෘහස්ථ හිංසනය කියන දේ පිළිබඳව හැඳින්වීමක් කරන්න පුළුවන්ද ඔබට? ඒ වගේම අපි කැමතියි දැනගන්න ඔබ මේ කේස් වර්ක කෙනෙක් හැටියට කටයුතු කරද්දී අපේ ප්‍රජාවේ මේ සිදුවීම් පිළිබඳව ඔබ නිරීක්ෂණය කර ඇති විශේෂත්වයන් පිළිබඳවත්.
චරිතා, දැන් මම DV ඩොමෙස්ටික් වයලන්ස් කේස් වර්ක කෙනෙක් හැටියට පහුගිය වසර ගණනාවක් තුළම ඒ ගෘහස්ථ හිංසනයට මුහුණ දුන්න ශ්‍රී ලාංකික කාන්තාවන් හුඟක් අයක වැඩ කරන්න මට අවස්ථාව ලැබුණා. දැන් එහෙම වැඩ කරගෙන යද්දී ඒ ඇත්තටම පේනවා ඒ අපිට කතා කරන ශ්‍රී ලාංකික කාන්තාවන්ගේ වැඩිවීමක්. දැන් ඒකට එහෙම වැඩ කරද්දී මම ලැබපු අත්දැකීම් කිහිපයක් ඔබ සමග බෙදා ගැනීමට තමයි අදහස් කරන්නේ. අද මේ ගෘහස්ථ හිංසනය කියන්නේ කියන එක ගැන ඉතාමත්ම කෙටියෙන් කියනවා නම්, දැන් අපි දන්නවා අපි ජීවත්ව සිටින කාලය තුළදී අපි හැම කෙනෙක්ම විවිධ අන්දමේ ප්‍රශ්නවලට ගැටලුවලට, ඒ කියන්නේ හැම කෙනෙක්ම මුහුණ දෙනවා. සමහර වෙලාවට මේ ප්‍රශ්න නිසා මේ වගේ ප්‍රශ්නාවම පොඩි පොඩි හිත් විඳීම්, අමනාපකම්, මේ වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. දැන් ඒ නිසා කිසි කෙනෙක් බයටපත් වීමක් වෙන්නේ නැහැ. ඒ වෙලාවේ දේ සිදුනා එතනින් ඉවරයි. අද කතා කරන්නේ ඊට වඩා ඒ කියන්නේ වෙනත් දෙයක් ගැන. දැන් ඒ කියන්නේ දැන් අපි හිතමු ඒ සිදුවෙන රන්දු ඇති වෙන ආරවුල් ඉතිපතාම සිදුවෙනවා නම්, ඒ නිසා කාන්තාව ඒක නිසා බියටපත් වෙනවා නම්, එතකොට ඒ කියන්නේ එක්කෙනෙක් කිව්වම මම මෙතනින් අදහස් කරන්නේ දැන් හුඟක් වෙලාවට පිරිමි කෙනා තමුන්ගේ බලය පාවිච්චි කරමින් අනික් කෙනාව පාලනය කරනවා නම් ඒකට තමයි ගෘහස්ථ හිංසනය කියලා කියන්නේ. එතකොට මේ ගෘහස්ථ හිංසනය කියන එක සිදුවෙන්න පුළුවන් විවිධාකාරයට. සමහර විට ශාරීරිකව සිද්ධ වෙන්න පුළුවන්, මානසිකව, වාචිකව, මුල්‍යමය වශයෙන්, සමාජීය වශයෙන්, එහෙම නැත්නම් ලිංගික ලෙස. දැන් ඒ මොන විදිහකට සිද්ධ වුණත් වැදගත්ම දේ තමයි දැන් මේ ගෘහස්ථ හිංසනය ඇති වෙන්නේ තමුන් ඉතාමත්ම ආදරය කරන, තමුන් දවසින් වැඩි කාලයක් එක වහලක් යට ජීවත් වෙන දෙන්නෙක් අතර. ඒක නිසා දැන් මේ ගෘහස්ථ හිංසනය අපි වගේ කුඩා ප්‍රජාවක් තුළ කතා කරන්න ඉතාමත්ම අපහසු, ඉතා සංවේදී මාතෘකාවක්. දැන් මෙහෙම කියනවා නම් ගොඩක් වෙලාවට කාන්තාවක් හිතන්නේ එයාට ශාරීරිකව යම් කිසි ඒ කියන්නේ හේතනයක් සිදු වුණා නම්, තුවාලයක් සිදු වුණා නම්, මොකක් හරි පේන දෙයක් තිබුණා නම් තමයි ඒක ගෘහස්ථ හිංසනය. එහෙම නම් තමයි අපිට උදව් ලබා ගන්න පුළුවන්. එහෙම දෙයක් පේන්න නැත්නම් මම කොහොමද මේක පෙන්නුම් කරන්නේ කාට හරි? දැන් ඒක නිසා අපි මම දැකපු හුඟක් ඒ කියන්නේ පොදු දෙයක් තමයි හුඟක් වෙලාවට අපිට යොමු කෙරෙන කාන්තාවන් ඒගොල්ලෝ ශාරීරික පීඩනයකට පත් වෙලා දැන් යම් කිසි අවස්ථාවකදී වෙනත් ආයතනයක්, ඒ කියන්නේ හුඟක් වෙලාවට පොලිසියක් කියමු උදාහරණයක් හැටියට, ඒ ආරවුලට මැදිහත් වුණොත් ඒ පොලිසිය මාර්ගයෙන් තමයි ශ්‍රී ලාංකික කාන්තාවන් ගෘහස්ථ හිංසනයට සම්බන්ධ ඒ ආයතනයකට උදව් උපකාර ලබා ගන්න යොමු කරන්නේ. නමුත් දැන් ඔය අවුරුදු ගණනාවක් සමහර වෙලාවට මේ වෙන්න පුළුවන්, ඒ කියන්නේ මුළු විවාහ කාලය තුළම වෙනස් විදිහට නම් ඒගොල්ලෝ ඒ හිංසනයට පත් උනේ එයාලා හිතන්නේ නැහැ ඒක මේ පිළිතුරක් ලබා ගන්න ඒ වගේ අවශ්‍ය දෙයක් කියලා. දැන් මෙහෙම බලද්දී ඇයි අපේ කාන්තාව මේ වගේ දේවල් ගැන කතා කරන්න අකමැත්? මම හිතන්නේ පළවෙනි එක, මම හිතන්නේ මූලිකවම වැදගත් වෙන දේ තමයි අපේ සංස්කෘතිය. අපි ඔස්ට්‍රේලියාවට එද්දී අපිත් එක්ක අරගෙන ආපු අපේ අගයන්, පිරිත් ආකල්ප, ඒ වගේම ලොකුම දේ තමයි ලැජ්ජාව කියන දේ. ගෙදර දේවල් කොහොමද පිටායට කියන්නේ, ඒගොල්ලන්ට ඕක කොහෙට හරි කියන්න ගියත් ඕක පිටය දැනගනි. පිට මිනිස්සු දැනගත්තොත් මොනවා හිතයිද? අනික හුඟක් අය හිතනවා එහෙම දැනගත්තොත් හමුන් අසාර්ථක කෙනෙක් වෙන්න පුළුවන් කියලා. එහෙම නැත්නම් නොදැනුවත්කම වෙන්න පුළුවන්, නොසැලකිල්ල වෙන්න පුළුවන්. ඒ වගේම තව කෙනෙක් හිතනවා මේක මගේ කර්මය. එහෙම නැත්නම් මගේ දෛවය. මගේ කාලේ හොඳ නැහැ. මේ දවස්වල මගේ හඳහනේ ලියලා තියෙනවා මගේ කාලේ හොඳ නැහැ. දැන් එතකොට මේ වගේ වුණාම මොකද වෙන්නේ? ප්‍රශ්නයට පිළියම් හොයනවා වෙනුවට කරන්නේ සමහර අය අර ප්‍රශ්නෙට අනුකූලව හැදගැහෙ සහ කරනවා. ඒකට තව වැදගත්ම හේතුවක් තමයි මේ කාන්තාවන්ට අවුරුදු ගාණක්, ඒ කියන්නේ වසර ගණනාවක් මුළුල්ලේ මම හිතන්නේ ඒත්තු ගන්න තියෙන්නේ ඒ සිදුවෙන හැම චින්තනයක්ම සිද්ධ වෙන්නේ කාන්තාවන්ගේ වරදින් සිදුවෙන්නේ කියන එක. ඉතින් ඒ නිසා එයා හිතනවා අපරාධේ මම එහෙම කළේ, එහෙම නොකරනම් එයාට තරහ යන්නේ නැහැනේ. දැන් ඒ විදිහට තමුන්ගේ පිටම වරද දාගන්නවා නම් ඒකේ ප්‍රතිඵලය වෙන්නේ මොකද්ද? තමුන් අතේ තමයි වැරද කියන මතයේ ඉන්න නිසා පිටතින් උදව්වක් ලබා ගන්න උත්සාහ කරන්නේ නැහැ.
විශේෂයෙන්ම අපි මේ ශ්‍රී ලාංකික ප්‍රජාව මේට මුහුණ දීම පිළිබඳව කතා කරන නිසා මම හිතන්නේ ඔබ කැමති අපිත් සමග බෙදා ගන්න ඔබ ලැබු යම් කිසි අත්දැකීම් නේද ජයන්ත?
දෙවියන් ගෘහස්ති ඉන්ටර්නෙට් මුහුණ දුන්න අයගෙන් මම දකින්න ඉතාමත්ම අසරණ විච්ච කණ්ඩායමක් තමයි ඔය විවාහ වෙලා తాවකාලික වීසාවකින් ඕස්ට්‍රේලියාවට එන කාන්තාව. මොකද දැන් හුඟක් වෙලාවට මේ අය මේ විවාහ වෙලා තියෙන එක යෝජිත විවාහයක්. සමහර අයට තමුන්ගේ ස්වාමි පුරුෂයාව විවාහයට පෙර හම්බෙලා තියෙන්නේ එක්කෝ එක සැරේ, එහෙම නැත්නම් දෙසරෙයි. දැන් මම එක කතාවක් කියන්නම්. එක කාන්තාවක් අපිට කතා කරපු, එයත් එක කතා කරද්දී එයා කියපු දෙයක් තමයි මම මේ මේකට මංගල දැන්වීමකින් තමයි අපේ විවාහය සිද්ධුනේ. ඒ පිරිමි ළමයාගේ දෙමව්පිය තමයි ලංකාවේ පත්තරවල මේ මංගල යෝජනාව දැම්මේ. දැන් මේ දෙපැත්තෙම කතා වෙලා මේ විවාහය ඉක්මනින්ම සිද්ධ වෙලා විවාහයක් දැන් විවාහය සිද්ධුණා. දැන් වීසාක ලැබුණාට පස්සේ බලාපොරොත්තු ගොඩාක් ඇති කරගෙන දැන් මේ ඔස්ට්‍රේලියාවට ඒ කාන්තාව තමුන්ගේ තිබුණ රැකියාව අතහැරලා දේපල, ගෙවල්, අම්මල, තාත්තල හැමදේම හිතියලා දැන් අලුතෙන් ඒ හම්බුණ ආදරණීය සැමියත් එක්ක අලුත් ජීවිතයක් ආරම්භ කරන්න ඔස්ට්‍රේලියාවට එනවා. දැන් මේ වගේ එන හුඟක් අයගේ මම දැකලා තියෙන දෙයක් තමයි ඒගොල්ලන්ට නෑදෑ මිතුරු කියන අය හරි අඩුයි. දැන් සමහර කාන්තාවන්ට ඒ වගේ එන අයට ඒගොල්ලන්ගේ ඒ කරදර ප්‍රශ්න පටන් අරන් තියෙන ආපු පළවෙනි දවසේ ඉඳන්. දැන් මම මේ කියන කාන්තාවගේ හැම දෙයක්ම පාලනය කරන්නේ යාගේ ඒ පිළිපළමයාගේ අම්මයි තාත්තයි. එයාට ලංකාවට කතා කරන්න දෙන්නේ ඒගොල්ලෝ ඉස්සරහා විතරයි. මේ ගෑනු ළමයට කියලා තියෙන්නේ එයාට ස්ථීර පදිංචියක් ඕස්ට්‍රේලියාවේ නැති හින්දා කොහෙන්වත් ගිහින් එයාට උදව් ලබා ගන්න බැහැ. ඒක නිසා ඒගොල්ලෝ කියන විදිහට ඉන්න ඕනේ කවදා හරි යාගේ වීසා එක ගන්න එක. නැත්නම් අපි ඉමිග්‍රේෂන් එකට කියනවා කියලා නැවතුවව ලංකාවට යවනවා. එහෙම නැත්නම් අපි වාගේ අනුග්‍රහය අයින් කරගන්නවා. දැන් මෙහෙම මෙයාට කොහෙවත් තනියම යන්න දෙන්නෙත් නැහැ, ඉංග්‍රීසි පන්තියකට යන්න දෙන්නෙත් නැහැ. ඒ කියන්නේ සමහර අය කියලා තියෙනවා දැන් ඒ වගේ කාන්තාව සමහර අය කියපුවා ඉන්නවා ඒගොල්ලන්ගේ මහත්තයා සමහර වෙලාවට එළියට යද්දි දුරකථනය මොකක් හරි දාලා ලොක් කරලා ගෙදර යසුරු තරගෙනයි යන්නේ. දැන් මේ දැන් මම අර ඉස්සෙල්ලා කියපු කතාවට සම්බන්ධ කාන්තාව ඒ ගෑනු ළමයා ඔස්ට්‍රේලියාවට ඇවිත් දවස් කීපයකින් යාට තේරෙනවා මෙතන මොකක් හරි වැරද්දක් යාට සිද්ධ වෙලා මංගල යෝජනාවේ හැටියට ඉහළ පෙළේ රැකියාවක් කරනවායි කියපු කෙනා ඇත්තටම මානසික රෝගියෙක්. නමුත් මේ දෙමව්පියෝ මානසික රෝගයට හරි පිළියමක් ලබලා දෙන්නේ නැහැ. මොකද ඒක තමුන්ගේ තත්ත්වයට ඒක මදිකමක්. එයාට ලැබෙන ආදායම සෙන්ටරින්ක් එකෙන් ලැබෙන ඩිසබිලිටි සපෝට් පෙන්ෂන් එක. නමුත් ඒක පාලනය කරන්නේ නැන්දම්ම.
දැන් ඔබේ සඳහන් කළ පරිදි ඒ වගේ කාන්තාවකට විශේෂයෙන්ම තමන්ට ආදායමක් නැත්නම් මෙහි ඒ වගේම තමන්ට යැපෙන සිදුවන්නේ තමන්ගේ සැමියාගෙන් හෝ එත සැමියාගේ පවුලෙන් නම් ඔවුන් අසරණ තත්ත්වයට පත් වෙනව නේද ජයන්ත? කොහොමද ඔවුන් ඇත්තටම උපකාරයක් ලබා ගන්නේ?
දැන් ඒ වගේ කාන්තාවකට අවශ්‍ය වෙනවා විශේෂයෙන්ම අපිට බලන්න යාගේ ආරක්ෂාව පිළිබඳව. ඒ වගේම දැන් යාට తాවකාලිකව තාවකාලික වීසයක සිටියට අපිට යට අනිවාර්යෙන් කියන්න අවශ්‍යයි. එයාව ලංකාවට යවනවා නම් යවන එක තීරණය කරන්නේ නැන්දම්මවත් එයාගේ ස්වාමි පුරුෂයවත් නෙවෙයි කියන එක. ඒක ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වැඩක් කියන එක. ඒ වගේම යාට යන්න අවශ්‍යත් නැති බව. මොකද ගෘහස්ත හිංසනයට භාජනය වෙච්ච කෙනේ විවාහය ගෘහස්ත හිංසනේ නිසා නම් කඩකප්පල්ුනේ, එයාට පුළුවන්කම තියෙනවා වෙන විදිහකට එයාට ඒ කියන්නේ වීසයක් ඉල්ලන්න. දැන් ඒ වගේම අපිට අවශ්‍ය වෙනවා එයාට තාවකාලික නවාතැනක් කොහෙන් හරි සොයලා දෙන්න. දැන් අපිට හුඟක් කෙනෙකුට හිතෙන්න පුළුවන් දැන් එහෙනම් එයාගේ ප්‍රශ්නේ හරිනේ, එයාට ඉන්න තැනක් හම්බුණා, එහෙනම් දැන් එයාගේ ප්‍රශ්නේ හරි කියලා. නමුත් දැන් මෙයා කොහොමද ජීවත් වෙන්නේ? මෙයාට ආදායමක් ලැබෙන්නේ නැහැ. ඒතකොට ඒ වෙලාවේදී අපිට සිද්ධ වෙනවා එයාව යොමු කරන්න පොලිසියට යොමු කරන්න වෙනවා. සමහර වෙලාවට යාට apprehended violence order එකක් ගන්න. ඒකට ඒ සම්බන්ධ විස්තර කියලා දෙන්න වෙනවා. නමුත් මේ දේවල් කරන්න පටන් ගන්න යාවේ තාවකාලික නවාතැනකට යොමු කරාට පස්සේ. ඒකට ඒ වගේම සෙන්ට්‍රලින්ක් එකට සෝෂල් වර්ක් කෙනෙක්ව හම් වෙන්න යාව යොමු කරන්න වෙනවා. ඒ වගේම ඉමිග්‍රේෂන් එකට කියන්න ඕන යාගේ අලුත් ලිපිනේ සම්බන්ධයෙන්. ඒ වගේම ආගමන නීති උපදේශ ලබා දෙන ආයතනයකට යොමු කරන්න වෙනවා. ඒ වගේම තවත් තියෙන අපිට හම්බෙන පොඩි කෙටි කාලය තුලදී ඒ කාන්තාවට ගන්න පුළුවන් විකල්ප, ඒ කියන්නේ ඔප්ෂන්ස් හැම දෙයක් ගැනම අපිට පුළුවන් තරමින් අපි විස්තර ලබලා දීලා එයාට අවස්ථාව ලබලා දෙනවා එයාට අවශ්‍ය තීරණේ ගන්න. දැන් එයා ගන්න ඕනෙම තීරණයකට ඊළඟට අපි එයාට එයාගේ තීරණේ ගන්න උදව් කරනවා.
ඔය ඇත්තටම ජයන්ත මේ වගේ තත්ත්වයන්ට මුහුණ දෙන කාන්තාවක් නම් ඇත්තටම ඔවුන්ට කළ හැකි දේ ඒ ඔවුන් කතා කළ යුතු ආයතන ආදී සේවාවන් සපයන ආයතන පිළිබඳවත් අපි අවසන් වශයෙන් කතා බහ කරමු නේද?
මේ වගේ උදව් ලබා ගන්න ආයතන තියෙනවා, සේවාවන් තියෙනවා. ඉතින් ඒක නිසා දැන් මේ වගේ ගෘහස්ත හිංසනයට භාජනය වෙච්ච මුහුණ දුන්න කාන්තාවන්ට අවශ්‍ය සමුච්චම දඬුවම් කරගනිමින් අර මේක මගේ වරද, මම කරපු දෙයක් නිසා තමයි වුනේ, ඒ වගේ දේවල් හිතමින් ජීවත් වෙන්න අවශ්‍ය නැහැ. ඉතින් ලොකුම දේ තමයි ඉතාමත්ම හදිසි අවස්ථාවකදී බිඳුවයි බිඳුවයි බිඳුව කියන නම්බරයට කතා කරලා, ඒ කියන්නේ අවශ්‍යතාවය අනුව පොලිසියට හරි ගිලන් රථයකට හරි කතා කරන එක. ඒ වගේම පොඩි සැලැස්මක් හදාගන්න අවශ්‍යයි. හදිසි අවස්ථාවක් වුණොත් කොහොමද මම මෙතනින් ගැලවිලා යන්නේ, මොකද්ද කරන්නේ? ගුවන් ගමන් බලපත්‍රය, අවශ්‍ය ලියකියවිලි, මම ඒව කොයි හරි ආරක්ෂක තැනක තියන්න ඕනේ මට අවශ්‍ය වුණොත් අරගෙන යන්න. දැන් මේ වගේ දේවල් වුණාට පස්සේ හදිසි අවශ්‍යතාවයක් වුණොත් ඕස්ට්‍රේලියාවේ හැම ප්‍රාන්තයකම තියෙනවා ගෘහස්ත හිංසනයට භාජනය වුණ අයට උදව් කරන ඒ ඩොමෙස්ටික් වයලන්ස් ක්‍රයිසිස් ලයින්. දැන් සමහර වෙලාවට තව කණ්ඩායමක් ඉන්නවා හරි තීරණයක් ගන්න බැරුව තවමත් දෙගිඩියාවෙන් ඉන්නේ. ඒ කියන්නේ අවුරුදු ගාණක් මේ ගෘහස්ත හිංසනයට භාජනය වෙලා හිටියට ආයතනකින් සේවාවක් ලබා ගන්න යන්නේ නැහැ, උදව්වක් ලබා ගන්න උත්සාහ කරන්නේ නැහැ. ඒ වගේ අයට කරන්න තියෙන හොඳම දේ තමයි 1800 dress pay. ඒ කියන්නේ 1800-7-7-7-3-2 ඒ නම්රේ කතා කරලා උපදේශකවරයෙකුට කතා කරන එක.
ඔබ මේ ගෘහස්ත හිංසනය පිළිබඳ වූ ආධාර ලබා ගත හැකි දුරකථන අංකයන් ආදී විස්තර සියල්ල අඩංගු වෙනවා අපේ SBS සිංහල වෙබ් පිටුවෙත් sbs.com.au/sinhala. අපේ වෙබ් අඩවියේ ගෘහස්ත ප්‍රචණ්ඩත්වයට මුහුණ දෙන ඔබට ලබා ගත හැකි උපකාර පිළිබඳ වෙබ් ලිපියකුත් අඩංගු වෙනවා. ඒ ආශ්‍රයෙන් ඔබට ඒ දුරකථන අංක ලබා ගන්නට පුළුවන්. එහෙමනම් ජයන්ත, අපි ඔබට ගොඩක් ස්තුතිවන්ත වෙනවා මේ කතා බහට පිටත් එකතු වුණාට.
බොහොම ස්තුතියි චරිතා, මේ ලැබලා දුන්න අවස්ථාව ගැන.